ගරු මහින්ද අමරවීර මැතිතුමා
ගරු කතානායකතුමනි ඉන්දික් ගුණවර්ධන අපේ හිටපු ඇමතිතුමා පිළිබඳව අද ශෝකය පළ කරන අවස්ථාවේ මට සිහිපත් වෙනවා 1991 මම ප්‍රථම වතාවට දේශපාලනයට ප්‍රවේශ වෙන වෙලාවේ ප්‍රාදේශ සභා මැතිවරණයකට ඉදිරිපත් වෙන වෙලාවේ එතුමා ඒ ප්‍රාදේශ සභාවේ කණ්ඩායම දිනවන රැස්වීමක් තිබුණා එහිදී තමයි එතුමා ඇවිල්ලා ඉතාමත් ඉහළ කතාවක් කරා ඒ වගේම අපේ කණ්ඩායමට ශක්තියක් ලබා දුන්නා එදා තමයි මම එතුමා සජීවීව මට දැක ගන්න පුළුවන්කම ලැබුණේ ඊට පසුව වරින් වර එදා පිළිබඳව අපි දිගටම පුවත්පත් වාර්තා ඒ වගේම දේශපාලන කතා වගේම ඒ පවුල පිළිබඳව අපිට විශාල අවධානයක් තිබුණා අවබෝධයක් තිබුණා විශේෂයෙන්ම ගුණවර්ධන මැතිණිය කුසුමා ගුණවර්ධන මැතිණියගේ උපංගම අපේ මැතිවරණ කොට්ටාසේ තංගාල ප්‍රදේශයේ ඒ වගේම ඥාතීන් විශාල ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරා නියෝජනය වෙනවා ඒ නිසාම අපිට විශේෂ ඇල්මක් තිබුණා මේ පවුල පිළිබඳව ඒ වගේම ඊට පසුව එතුමා මට නැවත වතාවක් මුණ ගැහෙන්නේ මම පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙනකොට 1994 ඉතාමත් පරිණත දේශපාලඥයෙක් විදිහට එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා ඒ කාලයේ පුරාවට එතුමා ඉතාමත් හරවත් කතා කරපු පාර්ලිමේන්තුවේ විශේෂ කතිකයෙක් බව පැහැදිලිව සඳහන් කරන්න ඕන ඉන්දේ ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරනකොට මේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා වගේ ඉතාමත් වේගවත් කටහඬක් තිබුණා ඉතාමත් ගැඹුරු කටහඬක් තිබුණා අපි හැමෝම ලං වෙලා අහගෙන හිටියා එතුමාගේ කතා පිළිබඳව අපි ඇත්තටම මේ වෙනකොට මේ ජාතික ප්‍රශ්නය පිළිබඳව ඒ වගේ දේවල් පිළිබඳව අපි ආධුනික විදියට පාර්ලිමේන්තුවට පළවෙනියට එනකොට අපිට ලොකුම අවබෝධයක් තිබුණේ නැහැ නමුත් එතුමා කරපු පළවෙනි කතාව ඉඳලම ජාතික ප්‍රශ්නය පිළිබඳව විශාල අවබෝධයකින් කතා කරා විතරක් නෙමෙයි එතුමා පාර්ලිමේන්තු කතාවෙන් ඔබට ගිහිල්ලා හැම වෙලාවෙම මුණ ගැහුණු සාකච්ඡාවලදීත් කිව්වේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එක හා සමානව ජීවත් වීමේ අයිතිවාසිකම් ලැබෙන්න ඕන කියන මතය එතුමා හිටියා හැම වෙලාවෙම එතුමාගේ තිබුණේ යුද මානසිකත්වයක් නෙමෙයි සියලු ජන කොටස් සමග සහයෝගයෙන් හිදී යුතුයි කියන මානසිකත්වයක් තමයි ඉන්දික් ගුණවර්ධන මැතිතුමා තුළ තිබුණේ ඒ පවුලේ දේශපාලන වටපිටාව පිළිබඳව මෙතන මට පෙර කතික මහතුරු අදහස් ඉදිරිපත් කරන්න ඇති විශේෂයෙන්ම හිටපු කතානායකතුමා කතා කර බව මට දැනගන්න ලැබුණා රාජපක්ෂ පවුල පිළිබඳවත් රාජපක්ෂ පවුලේ කටයුතු පිළිබඳවත් ඒ පවුල සමගත් විශාල සම්බන්ධයක් ඉන්දික් ගුණවර්ධන මැතිතුමාගේ ඇතුළුවේ ගුණවර්ධන පවුලේ තිබුණ බව මම හොඳටම දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉපදිච්ච කෙනෙක් විදියට ඒ සෑම අවස්ථාවන්වලට ඒ පවුලේ නියෝජනයන් අනිවාර්යයෙන්ම තිබුණා ඒ වගේම ඉන්දික් ගුණවර්ධන මැතිතුමාගේ දේශපාලන කාර්යයන් වගේම එතුමා 1994 ධීවර හා ජල සම්පත් අමාත්‍යවරයා විදියට අද මානියෝජනය කරන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදියට විශාල කාර්යභාරයක් මුළු ධීවර ප්‍රජාවටම කරපු බව මා ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න ඕන ඉතාමත් අවංක දේශපාලඥයෙක් කවදාවත් එතුමාට විරුද්ධව වංචාවක් දූෂණයක් පිළිබඳව අහන්න ලැබුණේ නැහැ මට අදත් බය නැතුව කියන්න පුළුවන් මේ අමාත්‍යාංශයේ නියෝජනය කරන අමාත්‍යවරයා විදියට බොහෝ පැරණි සේවකයන් අපේ තවමත් එතුමා ඉන්න කාලේ ඉඳපු සේවකයන් අපේ අමාත්‍යාංශ තුල කටයුතු කරනවා ඒ හැමෝම කියන කතාව තමයි ඉතාමත් පිරිසුදු දේශපාලඥයෙක් වගේම ඉතාමත් පිරිසුදු අමාත්‍යවරයෙක් විදියට ඉන්දික ගුණවර්ධන මැතිතුමා පිළිබඳව ගෞරවයෙන් අදත් ඒ අය සිහිපත් කරනවා එතුමා ඒ කාර්යයන්වලදී ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ප්‍රායෝගිකව සොයා බලමින් එතුමා ධීවරයෙක් නෙමෙයි ධීවර පෞලක සමාජිකයෙක් නෙමෙයි එතුමා පෙන්නවා ඒ අමාත්‍යාංශය තුල තමන්ට බාර දෙන ඕනම කටයුත්තක් කිරීමේ හැකියාව තියෙනවා කියලා ඒක තමයි විශේෂත්වය එතුමා ඒ පිළිබඳව විශාල අවබෝධයක් ලබා ගත්තා ඒ වගේම ඒ ශේෂ්ත්‍රයේ විද්වතුන් ධීවර ශේෂ්ත්‍රයටම ආවේණික වෙච්ච ඒ පරම්පරාගත අයගේ දැනීම වගේම ඒ ශේෂ්ත්‍රයේ ඉඳපු විශේෂඥයන්ගේ දැනුම අරගෙන කටයුතු කරන්න එතුමා අමතක කරේ නැහැ. එනිසා තමයි දීවරයන් තුලත් ඒ වගේ මේ සේවකයන් තුලත් එතුමා පිළිබඳව අදටත් ඒ ගෞරවය ඇති වෙලා තියෙනවා. ඉන්පසු එතුමා නිවාස නාගරික සංවර්ධන ඒ වගේම ජල සම්පාදන අමාත්‍යවරයා විදියට කටයුතු කරා. ඒ කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්නය විසඳන්න ඒ වගේම ජල ප්‍රශ්නය විසඳන්න විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා වගේම රට පුරාම ඒ වැඩපිළිවෙල දියත් කරන්න එතුමා අමතක කරේ නැtei කියන එක ඉතාමත් පැහැදිලිව අපි දන්නවා. ඒ වගේම තමයි කොළඹ නගරයේ ප්‍රශ්න ඒ නාගරික සංවර්ධන කටයුතු වගේම අනෙකුත් නගර ටික සංවර්ධනය කරා. ඒ වගේම ඒ අමාත්‍යංශයේ යටතේ තිබුණා විහාරස්ථාන වලට උදව් කරන අංශයක් භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඒ හරහා ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් ලබන විහාරස්ථානවල ඒ ගැටළු පිළිබඳව අවධානය යොමු කළ ඒවා ක්‍රියාත්මක කරන්න වගේම ඉතාමත් පැරණි ඒ වගේම රජමහා විහාරස්ථානවල ඒ අත්‍යවශ්‍ය කටයුතු පෞරාණික දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා එතුමා විශාල වැඩපිළිවෙලක් සකස් කරපු බව මා සඳහන් කරන්න කැමතියි. ඒ වගේම එතුමා අපි අහලා තියෙන විදියට එතුමා පාසල් අවධියේ ඉඳලම ජාතික ඇඳුමට ඇලුම් කර පුද්ගලයෙක් කියලා තරුණයෙක් විදියටත් ශිෂ්‍යයෙක් විදියටත් ජාතික ඇඳුමට ගරු කරා විතරක් නෙමෙයි ඒ ඇඳුමට සරිලන ආකාරයෙන්ම හැසිරෙන්න ඒ වගේම කටයුතු කරන්න අමතක කරේ නැති නායකයෙක් විදියට අපි අහලා තියෙනවා. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවත් එතුමා ඒ පාසලට යනකොට ජාතික ඇඳුමෙන් තමයි ප්‍රවේශ වෙලා තියෙන්නේ පාසල් අධ්‍යාපනයට. ඒ වගේම එතුමා රටේ මේ රටේ විතරක් නෙමෙයි විදේශ රටවල් වලදී පවා ඒ තමන්ගේ ජාතිකත්වය ප්‍රදර්ශනය කරන්න විහිදුවන්න එතුමා අනිවාර්යයෙන්ම කටයුතු කර බව අපි ඉතාමත් හොඳින් දන්නවා. ඒ වගේම 1994 පොල් ජන එක්සත් පෙරමුණ බිහි වෙනකොට එහි ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් බවට පත් වෙන්නේ ඉන්දික ගුණවර්ධන මැතිතුමා. ඉන්දික ගුණවර්ධන මැතිතුමා ඒ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් විදියට ඒ වෙලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එහි ප්‍රධානිත්වය නායකත්වය අරගෙන කටයුතු කරන අවස්ථාවේ එතුමියා සමග සමීපව සිටිමින් ඒ රජය බිහි කරන්න කටයුතු කරා වගේම ඒ රජය ඉදිරියට පවත්වාගෙන යෑමේදී ජාතිවාදී නොවන පෙරමුණක් බවට පත් කරන්න වගේම ජාතිවාදී නොවන ආණ්ඩුවක් කියන එක ප්‍රදර්ශනය කරන්න එතුමා ඉතාමත් ඉහළ කාර්යභාරයක් ඉටු කරයි කියන එක මා මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම එතුමා සෑම අමාත්‍යංශයක් එතුමා ඉඳපු අමාත්‍යංශවල බැලුවොත් චෝදනා වෙන්න එල්ලවිය හැකි අමාත්‍යංශ තමයි එතුමා කටයුතු කරේ. විශේෂයෙන්ම නාගරික සංවර්ධන කටයුතු නිවාස කටයුතු ජල සම්පාදන කටයුතු මේ වගේ ප්‍රබල අමාත්‍යංශවල ඉන්නකොට ඒ රිසිසේ කටයුතු කිරීමේ හැකියාවන් බොහෝ අවස්ථාවල තියෙන්නේ නැති. නමුත් ඒ කිසිදු අවස්ථාවක තම පියාගේ ගෞරවය තම මවගේ ගෞරවය ආරක්ෂා කරගනිමින් තම පවුලේ ගෞරවය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන්න ඉන්දික ගුණවර්ධන මැතිතුමා අමතක කරේ නැtei කියන එක අපි සියලුම දෙනා සාක්ෂි දරන. ඕනම කෙනෙක් මිය ගියාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ශෝක ප්‍රකාශ මේ වගේ පළ කරනවා. විවිධ කතා කරනවා. ඒ සමහර කතා හිතට එකඟව කරනවා වගේම හිතට එකඟ නොවන වර්ණනා කරන බව අපි දන්නවා. නමුත් මා පැහැදිලිව සඳහන් කරන්න කැමති ඉන්දික ගුණවර්ධන මැතිතුමා පිළිබඳව හිතට එකඟවම ඕනම කෙනෙකුට කතා කරන්න විශාල කාර්යභාරයක් එතුමා කළා තියෙනවා. සියලුම පක්ෂවලට සියලුම ජාතීන්ට එතුමා පිළිබඳව කතා කරන්න පුළුවන්. මම ඩිලාන් පෙරේරා මැතිතුමාගේ කතාවේදී අහගෙන හිටියා. එතුමා පිළිබඳව එක පැත්තකින් බැලුවොත් විපක්ෂ නායකතුමා TN එකේ නායකයා විදියට උතුරේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන නායකයෙක් විදියට එතුමා පිළිබඳව අගය කිරීමකින් කටයුතු කරා. මම කොහොමදක් දන්නවා එතුමා ඒ දෙමළ මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තුවේදී බොහොම සුහදව කටයුතු කරා සෑම අවස්ථාවකම. ඒ වගේමින් පරිබාහිරවත් ඒ ජනතාවත් සමග ඉතාමත් සුහදව කටයුතු කරා. ඒ වගේම අනිත් පැත්තට බැලුවම එතුමා අද ඩිලාන් පෙරේරා එමත්තුමා කිව්ව වගේම ගම්මන්පිල මැතිතුමාගේ ගෞරවය දිනාගත්තා. මේ සෑම පාර්ශවයක් සෑම කෙනෙක්ගේම ඇගවීමකට ලක්වීම ලේසි පහසු වෙන්නේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව තුල ශෝකය පළ කිරීමේදී වුණත් ඒ බොහෝ දෙනෙක් කැමැත්තෙන් කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ හිතට එකඟව කතා කරන්නේ නැහැ. නමුත් ඉන්දික ගුණවර්ධන මැතිතුමා පිළිබඳව හිතට එකඟව කතා කරා. ඒක මම හොඳටම දන්නවා. ඒ පවුලම දේශපාලන පවුලක්. රොබර්ට් ගුණවර්ධන මැතිතුමා, කුසුම ගුණවර්ධන මැතිනි, ඒ වගේම ඉන්දික ගුණවර්ධන මැතිතුමා, ඒ වගේම දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා, ඉතාමත් ඉහළ දේශපාලඥයෙක් විදියට මම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට කටයුතු කරා. ඉතාමත් පිරිසුදු දේශපාලඥයෙක් විදියට ඒ ගුණවර්ධන පවුලේ තියෙන ආభాෂය ඒ ආකාරයෙන්ම ගෙනියන්න එතුමා කටයුතු කර බව අපි හොඳටම දන්නවා. ඒ වගේම ප්‍රසන්න ගුණවර්ධන මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විදියට කටයුතු කරා. මට මතකයි මගේ මතකයේ හැටියට සුනාමි එන මොහොත වෙනකොටත් එතුමා ඒ අංශවල බොහෝ කාර්යභාරයන්ට මැදිහත් වුණා. ඒ සෑම අවස්ථාවකදීම තමන්ගේ පවුලේ ගෞරවය ආරක්ෂා කරගෙන ඒ වගේම තමන් මේ රට වෙනුවෙන් කරන්න ඕන යුතුකම් හරියාකාරව ඉෂ්ට කරා. ඒ වගේම ගීතාංජන ගුණවර්ධන මැතිතුමා එතුමත් මේ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙක් විදියට වගේම දේශපාලඥයෙක් විදියට එතුමත් අපි දැනගත්තේ පාර්ලිමේන්තු එන්නට පෙර ඉඳලම අපි දැනගෙන හිටියා රාජපක්ෂ පවුල සමග තිබුණු සම්බන්ධතා නිසා. ඒ සියලුම දෙනා තමන්ගේ පියාගේ තමන්ගේ මවගේ පවුලේ ගෞරවය ආරක්ෂා කරා විතරක් නෙමේ රට වෙනුවෙන් විශාල යුතුකම් ප්‍රමාණයක් ඉෂ්ට කර නායකයෝ මේ පවුලේ වැඩිමලා විදියට මේ පවුලේ ගුණවර්ධන පවුලේ වැඩිමලා විදියට ඉන්දික ගුණවර්ධන මැතිතුමා ලබා දුණු නායකත්වය තමයි පවුලේ අනිත් අයටත් තියෙන්නේ නැති කියලා මා විශ්වාස කරනවා. ඒ වගේ මේ පවුලේ අනිත් සහෝදරයන් ඒ සියලුම පවුලේ සමාජිකයන් අපිට විටින් විට මුණ ගැහෙනවා. ඒ අය මේ රටට විශාල ආදරයක් තියෙන පවුලක්. ඒ වගේම නායකයෝ මේ පවුල තුල සිටීම් පිළිබඳව අපිට තිබෙන මහත් ආඩම්බරයක්. අද ඉන්දික ගුණවර්ධන මැතිතුමා පිළිබඳව බොහෝ කරුණු අපිට කියන්න පුළුවන්. නමුත් මම ඒකට කාලය ගන්න සූදානම් වෙන්නේ නැහැ. ගොඩාක් කතික මහතුරුවේ පිළිබඳව කතා කරන නිසා අවසාන වශයෙන් අපි අපිට ආදර්ශයක් දුන්නු දේශපාලන නායකයෙක් විදියට රටට විශාල සේවයක් කර දේශපාලන නායකයෙක් විදියට එතුමා අභාවයක් ප්‍රාප්ත වීම අපි සියලුම දෙනාට පාඩුවක්. ඒ එතුමා වෙනුවෙන් එතුමාගේ පවුලේ සියලුම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු ඒ සියලුම සහෝදරයන්ටත් ඒ වගේම මැතිනිය එම මැතිනිය දරුවන් ඇතුළු සියලුම දෙනාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා විදියට අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශෝකය පළ කරනවා. අද එතුමා ජීවතුන් අතර හිටියනම් අනිවාර්යයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශක්තිමත් කරන වැඩපිළිවෙලේ පතාක යෝධයෙක් කියන එකත් මා මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. අවසාන වශයෙන් එතුමට නිවන් සුවත්වයයි ප්‍රාර්ථනා කරමින් මාළිගොස්තුත්.
ස්තුතියි ගරු SP දිසානායක මහත්මයා.
ගරු කථානායකතුමනි, මට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මගේ විශේෂ ස්තුතිය පිරිනමන්න කැමතියි. ඉන්දික ගුණවර්ධන අපේ හිටපු විප්ලවවාදියා, හිටපු මාක්ස්වාදී නායකයා, අපේ හිටපු අමාත්‍යවරයා, අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යය හැටියට ඉන්න කාලයේ ගරු කථානායකතුමනි අපව දේශපාලනට ඇදලා දැම්ම ප්‍රධාන පුද්ගලයා කවුද කියලා ඇහුවොත් අපිට එක පාටක් මතක් වෙන්නේ ඉන්දික ගුණවර්ධන මැතිතුමා. 1970 සමග පෙරමුණු රජය පිහිටවීම සඳහා මහ විශාල කැපවීමක් කරපු ඉන්දික ගුණවර්ධන මැතිතුමා 1971-70 අගභාගයේ වන විට විශ්වවිද්‍යාල හා මේ රටේ බිහිවෙච්ච මේ සන්නද්ධ අරගල වලිප්පුවට විරුද්ධව දේශපාලන මතවාදී හා න්‍යායාත්මක අරගලයක් විශ්වවිද්‍යාලය ඇතුළට ගිහිල්ලා කරපු නායකයන් කීප දෙනා අතර ප්‍රධාන වශයෙන්ම ඉදිරියෙන්ම හිටපු එඩිතර තරුණ නායකයා එදා ඉන්දික ගුණවර්ධන මැතිතුමා. 71 අරගලේ එන්න කලින් නොකඩවාම මේ සන්නද්ධ වියරුවට පහර දෙමින් න්‍යායාත්මක යුද්ධයක් කරපු ඉන්දික ගුණවර්ධන මැතිතුමා 71 අරගලෙන් පස්සේ එදා රජයේ පිහිටවපු අපරාධ යුක්ත විමුක්ති කොමිසම සභාවට එරෙහිව ආණ්ඩුවෙන් එළියට බැස්සා. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම ඊලියන් නානයක්කාර මැතිතුමා, ඒ වගේම සරත් මුත්තෙට්ටුවක මැතිතුමා එක්ක ඉන්දික එදා තරුණ නායකයෙක් හැටියට ආණ්ඩුවෙන් එළියට බැස්සා. එදා අපේ විශ්වවිද්‍යාල ගරු කතානායකතුමනි සිර කඳ උරු කරලා අපි ඔය ලුම්බිනී තර්ස්ටන් එකේ රෝයල් එකේ තැන් තැන්වල පන්ති වලට යනකොට අපි පාරට ඇදලා අරගෙන විශ්වවිද්‍යාල දිනා ගැනීමේ සටන මෙහෙවන්න අපිව බිරිගැන්නේ. අපිට දේශපාලනේ ගැන්වේ ඒ අපේ ආදරණීය නායකයා ඉන්දික ගුණවද්දර මැතිතුමා. ඒ වගේම අපේ අමරවීර ගරු අමාත්‍යතුමා කිව්වා වගේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ පිහිටවන්න නෙවෙයි, පොදුජන එක්සත් පෙරමුණ හදන්න මූලික වෙච්ච ප්‍රධාන කීප දෙනාගේ ප්‍රධානියෙක් තමයි අපේ ආදරණීය ඉන්දික ගුණවර්ධන මැතිතුමා. එතුමා අමාත්‍යවරයෙක් හැටියට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ කරපු මහා සේවයට වඩා එතුමා ඉතාම විද්‍යාත්මකව ඉතාම ගැඹුරින් හදාරලා තිබ්බ මාක්ස් ලෙනින්වාදී දර්ශනය පිළිබඳව ඔහු මේ රට පුරා මහ විශාල ජනමතයක් ගොඩනැග්ගුවා. මම හිතන්නේ 70 දශකයේ තිබ්බ ට්‍රොස්කිවාදී මතවාදයට එරෙහිව තදින් පහර දුන්න විවේචනය කරපු ප්‍රධාන න්‍යායාත්මක දේශපාලන තරුණයා අපේ ඉන්දික ගුණවර්ධන මැතිතුමා. නිසා ඉන්දික ගුණවර්ධන මැතිතුමා එක්ක තමයි මම ගරු කතානායකතුමනි ලංකා ජාතික ශිෂ්‍යමණ්ඩලයට බැඳුනේ. එතුමා තමයි මාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දා විද්‍යෝදේ සභාපති, ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල බලපන්නේ සභාපති තනතුරු සවා තබන්නට මාව අපේ මහාචාර්ය නවරත්න බණ්ඩාර වගේ පෙරදෙනේ හිටු මේවා අය ශිෂ්‍ය නායකව කරන්න අපිව තල්ලු කරපු ප්‍රධාන තරුණ නායකයා, ඒ මාක්ස්වාදියා විප්ලවවාදියා අපේ ආදරණීය ඉන්දික ගුණවර්ධන මැතිතුමා. එතුමාගේ ආදරණීය පියා, එතුමාගේ ආදරණීය මව සහ එතුමාගේ ආදරණීය සහෝදරයා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ගීතාංජන මැතිතුමා, මේ සියලු දෙනා එක බලනකොට ඒ ආදරණීය පියා මවගේ ඒ ගෞරවය රකිමින් ඒ පවුලේ අනිත් සහෝදරවරුත් වමේ දේශපාලනයට ඇදබැද තබා ගනිමින් එතුමා මේ දේශපාලන තරුණයෙක් හැටියට කොමියුනිස්ට් පක්ෂයට, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට දුන්න නායකත්වය අපිට කවදාවත් අමතක කරන්න බෑ. ඒ වගේ මේ රටේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව හදන්න එතුමා අපට අපි එක්ක කරපු ඒ මෙහෙයවීම අපිට කිසි දවසක අමතක වෙන්නේ නෑ. ගරු කතානායකතුමනි, ඉන්දික ගුණවර්ධන මැතිතුමා මේ රටේ බිහිවෙච්ච ඉතාම විද්‍යාත්මක ලෙස තම ගැඹුරින් මාක්ස්වාදය හදාරපු දේශපාලඥ අතර ඉතාම ඉදිරියෙන්ම හිටියා. එනිසා එතුමාට ඕනම ට්‍රොස්කිවාදී මතධාරීන් එක්ක, ඒ වගේම ඒ කාලේ 70 දශකයේ අග භාගයේ තිබුණු JVP දේශපාලන මතවාදයත් එක්ක ඉතාම බොහොම ලේසියෙන් තර්ක විතක්ක කරලා කරුණු ගෙනල්ලා දීලා අපිට කියලා දීලා ඒවා කඩා දාන්න එතුමා මේ රටේ තරුණ පරපුරට මඟ පෙන්නුවා. එනිසා තරුණ මාක්ස්වාදියෙක් හැටියට, විප්ලවවාදියෙක් හැටියට, කොමියුනිස්ට් පක්ෂයේ හිටපු තරුණ සම්මේලනයේ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් හැටියට, හා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක් හැටියට අපේ රට වෙනුවෙන්, මේ රටේ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන්, මේ රටේ වමේ ව්‍යාපාරය වෙනුවෙන්, හා ඇත්තටම ජාතිවාදී නොවන, ඒ වගේම අන්ත ආගම්වාදී නොවන තාර්කික ප්‍රගතිශීලී දේශපාලනයක් මේ රටේ ගොඩනැගීම සඳහා අපය මෙහෙවූ ඒ ආදරණීය නායකයාට, ගරු කතානායකතුමනි, මම බෞද්ධයෙක් හැටියට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. මගේ ශෝකයේ ඒ පවුලේ සියලු දෙනාට පුද කරන්න කැමති. තෙරුවන් සරණයි.
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
පළමුකොට ගරු කතානායකතුමාටත්, ඒ වගේම සභානායකතුමා ගෙනාපු ශෝක යෝජනාවට, ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ බාල සහෝදරයෙක් හැටියට අපේ කෘතවේදීත්වය පළ කරන්නට ඕන. ඉන්දික ගුණවදන අපේ සහෝදරයා බොරලුකට ගුණවර්ධන පවුලේ මෑත කාලේ එම අරගලය ඉදිරියට ගෙන යන්නට තම ජීවිතය එකතු කළ අපේ සහෝදරයෙක් හැටියට පමණක් නොව වමේ ව්‍යාපාරයේ සහෝදරයෙක් හැටියටත් අපි කාගේත් ගෞරවය පුද කරපු අවස්ථාවේදී මමද එක්වීම මගේ යුතුකම. ඉන්දික අපේ වැඩිමහල් සහෝදරයා ප්‍රසන්න ලක්මලි, ඊට පස්සේ මම ගීතාංජන අපි එකම සහෝදර සහෝදරියන් හැටියට හැදුණු වැඩුණු බාල කාලයත් තරුණ කාලයත් ඒ වගේම වැඩිමහල් පුරවැසියන් හැටියට අපේ සමාජයට අපේ රටට යුක්තිය හා සාධාරණ වෙනුවෙන් ඉටු කළ හැකි කාර්ය භාරය වෙනුවෙන් ඉටුකර ක්‍රියාමාර්ගයන්ට අපේ අතර විවිධත්වයක් තිබුණද එකම එකඟතාවයකින් ජනතාවගේ අයිතිය සහ මානව දායමෙන් කටයුතු කරන්න පුළුවන් වුණා. අපේ වැඩිමහල් සහෝදරය හැටියටත් කොමිනිස් පක්ෂයට බැඳුනාද නැද්ද කියන ප්‍රශ්නයකින් තොරව දේශපාලනයේ හා සමාජයේ පිළිබඳ ඉතාම කිට්ටුවෙන් සාකච්ඡා කිරීමට ඉන්දික ගුණවදන සමඟ පුළුවන් වීම මං හිතන්නේ සුවිශේෂ අවස්ථාවක්. මං කාලේ වේලාව ගන්නේ නැහැ. නමුත් ඉන්දික ගුණවදන මැතිතුමාගේ බිරිඳ පද්මිනී වෛද්‍ය පද්මිනී ගුණවදන සහෝදරය ඒ වාගේම දරුවන් දෙපළ දියත් සහ යසිත් සහ යසිත්ගේ බිරිඳ ඒ සියලු දෙනාට මං හිතන්නේ යළිත් වරක් ඉන්දිකගේ ජීවිතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන්නට පෙර පසු සහ රටට එක් කළ දෑ පිළිබඳ කෙරුණු විග්‍රහයන් සුවිශේෂව එක්තරා විදිහක ධෛර්යයක් හා ආදර්ශයක් වෙනවාට සැකයක් නෑ. පාසල් අධ්‍යාපනයේ රාජකීය විද්‍යාලයේ ඉන්දිකගේ විශිෂ්ටත්වයට හේතු වුණු බව සභානායකතුමාගේ පළවෙනි යෝජනාවේ කියවුණා. අපි දෙපළම රාජක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හැටියට ඉන්දික ජාතික ඇඳුම හැඳ රාජක විද්‍යාලයට පැමිණීමත් රාජකීය විද්‍යාලයේ එවකට තිබුණු ස්වභාවික සම්ප්‍රදායන් වගේම ස්වභාවිකව පෙනුණු මීදැල් ඔක්කොම එදා බඹරු ඇවිස්සුණු දවසක් බවට පත් වුණා. මොකද රාජකීය විද්‍යාලයේ සම්ප්‍රදාය සම්පූර්ණ කඩා වැටි බඹරු සතර දිග භාගයේ ගමන් කර දවස හැටියට මම හොඳින් දැක්කා. නමුත් ඉන්දිකගේ අභියෝගය පිළිගත්තා. ඔහුට කුමන බහදාවන් විවේචන පැමිණියද ඔහු මේ ජාතික හැඟුම අතහැරේ නෑ. ඔහු රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකෙක් හැටියටත් පත්වීම නිසාම ඉතාම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කළා. අපේ විවාද කණ්ඩායම්වල ඔහු කතා කරනව සවන් දෙන්න අපි ගියා. අපි සවන් දුන්නා, ඉගෙන ගත්තා. අපේ විද්‍යාලය වෙනුවෙන් පමණක් නොවේ වකට කොළඹ දිස්ත්‍රික්කයේම සාහිත්‍ය සංගම් විවාද කණ්ඩායම් එකතුකොට නිර්මාණශීලීව මහා සංවිධානයක් මේ විවාද කණ්ඩායම සාහිත්‍ය පිළිබඳ යෙදෙන පිරිස් අතරට ඉන්දිකගේ නායකත්වයේ ආරම්භක මූණවර පෙන්නුම් කළයි කියලා මා හිතනවා. මේ වගේම විවිධ දේවල් ගැන සංගීතය, ඒ වගේම බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැටියට බෞද්ධ ශිෂ්‍ය සංගමයේ රාජකීය විද්‍යාලයේ මෙහෙවීම, ඒ වගේම මා දන්නා විදියට හොකී ක්‍රීඩාවට එකතු වීම, ඒ වගේම රාජකීය විද්‍යාලයේම සිටින විට ශිෂ්‍ය ව්‍යාපාරයට එක්වීම නිසා කොළඹ නගරයේ එදින පැවති ඒ කාලයේ පැවති ශිෂ්‍යයන්ගෙන් ගාස්තු ආය කිරීමට එරෙහි මා ශිෂ්‍ය උද්ඝෝෂණයට පළමුවරට සහභාගී වුණු දිනය අපට මතකයි. ඒ අවස්ථාවේදී ධර්මසිරි සේනනායක මැතිතුමා, රාජා කොල්ලවරේ මැතිතුමාල වැනි අය ඒ එකම ශිෂ්‍ය පෙළපාලේ ගමන් කරපු නායකයන් එක්ක ගමන් කරමින් අසාධාරණ අයුක්ති සහගත ප්‍රතිපත්තියන් කුමක්ද, ඒට එරෙහි නැගී සිටීමේ සංවිධානාත්මක ක්‍රියාදාමයන් වලට තම ජනයා සමග කටයුතු කරන්න ආරම්භක ඉදිරිපත් වුණු ක්‍රියාවලිය මා හිතන්නේ දීර්ඝ කාලීන මුළු ජීවිත කාලයේ පුරාම එලෙසම තැන්පත් වුණා. අපේ ආදරණීය පියා පිලිප් ගුණවන්දන මැතිතුමා, කුසුම ගුණවන්දන මැතිනිය අපේ ආදරණීය මව, ඒ වගේම රොබර්ට් ගුණවන්දන මැතිතුමා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් මහජන මන්ත්‍රීවරුන් හැටියට දුන්නු ආදර්ශය මා හිතන්නේ ඉන්දී ගුණවන්දන මැතිතුමාගේ සුවිශේෂව ඒ ආදර්ශයම දීමට හැකියාව එතුමා පෙන්නුම් කළා. මන්ත්‍රීවරයෙක් හැටියට පමණක් කටයුතු කිරීමේ හැකියාව නොතිබුණද පළවෙනි වරට පත්වීමත් අමාත්‍ය ධූරයක් හිමිවීමෙන් මහා වගකීමක් ඔහුගේ කරට එක්වුණු බවත් අමාත්‍ය ධූර රාශියක් අතර කටයුතු කිරීමේදී මගෙත් එක්ක සභානායකතුමත් මගේ මිත්‍ර SB දිසානායක ඇමතුමත් එකඟ වෙයි. විෂය කාර්යයන් ගණනාවක් ඉතාම කෙටි කාලයකදී අමාත්‍යංශ වෙනස් වීම නිසා හැසිරවීමට මා හිතන් ඉන්දික තුළ තිබුණු ගැඹුරු දැනුම අවබෝධය හා අධිෂ්ඨානයන් ඔහුට එකතු වුණා. විශේෂයෙන් පසුගිය දශක 8ක් තිස්සේ අවුරුදු 80ක කාල පරිච්ඡේදය තුළ මම විශේෂයෙන් හිතනවා අපේ රටේ පීඩිත පන්ති ව්‍යාපාරයට අලුත් විශ්වාසයක් දුන්නෝ වමේ නොනැවතන සමාජවාදී ව්‍යාපාරයට. ඉන්දික එකතු වුණේ අපේ රටේ ජනතාවගේ ප්‍රශ්නයන් විසඳිය හැකි එකම මග ධනවාදය නොව සමාජවාදය පමණයි කියන ගැඹුරු අවබෝධය මාක්ස්වාදී කැටියට ලබා ගත්ත නිසා. ඒ තුළ ඔහුදැරූ සමාජවාදී අදහස් කිසිදු වෙනසක් නොකොට අවසාන උස්මහෙලන තුරු සමාජවාදී දර්ශනය තවත් අයට අවබෝධ කර දීමටත් සමාජවාදී දර්ශනයේ ඇති වැදගත්කමේ පන්නරයෙන් තව ඉදිරියට ගමන් කළ හැකි අනාගතයක් පිළිබඳ විශ්වාසය ස්ථාපිත කරා. ඒ නිසා කොමිනිස් පක්ෂයට එතුමා බැඳුණු වග කලින් සඳහන් කළා. කොමිනිස් පක්ෂයට පෙරාන්තුව අධ්‍යාපනයට නැගෙනහිර ජර්මනයට ඒ කාලි GDR ප්‍රජාතන්ත්‍රවාදී ජර්මන් ජනරජය ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ විශිෂ්ට සම්මානයක් හිමිකරගත්ත ක්‍රියාවලිය කාලය තුළ මාක්ස්වාදය හැදෑරුවා, සමාජවාදී ධර්මතාවයන් පිළිබඳ ගැඹුරු දැනුමක් අවබෝධ කරගත්තා. ඒ අවස්ථාවේදීත් මට මතකයි මා එක අවස්ථාවකදී තරුණ ව්‍යාපාරයේ රැලියකට ගියපු වෙලාවේ ඉන්දික සමාජවාදී රටවල්වල ශිෂ්‍ය සංවිධානය මහා සම්මේලනය ගොඩනැගීමේ කටයුතුවල නිරත වෙලා එම සම්මේලන වාර්ය අමතනවා. පසු කාලයක ලංකාවේ වාමාංශික හා දේශපාලන ව්‍යාපාරවල හිටපු හිටින නායකයන් රාශියක් ඒ අවස්ථාවලදී අවස්ථාවේදී එම ශේෂ්ත්‍රයන් වලින් පැමිණ එම සමුළුවට සහභාගී වුණා. ඉතින් ඒ නිසා දේශී ජාති අන්තරව ලබාගත් ඒ අධ්‍යක්ෂීම් සම්භාරය තරුණ ව්‍යාපාරය තුළ ලබාගත් සම්භාරය වගේම මට මතකයි ඔහු පළවෙනි යම් කිසි එඩිතර තීරණයක් ගත්ත තව දවසක් තමයි කතානායකතුමනි සර්වෝදය ශ්‍රමදාන කඳවුරට ගමන් කරන්න තීරණය කිරීම. ඒටිආරයත් මාතා සමඟ ඒ ගමන යද්දී අපේ පියාගෙන් අවසර ඉල්ලනකොට අපේ මව තුල තිබුණු දැඩි ආදරය නිසා මේ පුතා කොහෙද මේ යන්නේ කඳවුරකට කොහෙ යනවද දන්නේ නැහැ කියලා මම සීපත් කරන මේ සිදුවීම. ඒ අවස්ථාවේ අපේ ආදරණීය පියාගේ ආශිර්වාද නැහැ. ඔහු අරන් අරන් තිබෙන තීරණය යම් කිසි පරාර්ථකාමී ශ්‍රමය දානය කිරීමේ හොඳ වැඩකට යන්නේ අපි ඉන්දකට ආශිර්වාදය කරන්න ඕනි කියලා ඒ අවුරුදු මං හිතන්නේ 60කට විතර ඉස්සෙලා ඇතිවෙච්ච අවස්ථාවක් මම සිහිපත් කරනවා. ඉන්දික ඒකට එඩිතර තීරණය නිසා පරාර්ථකාමී සමාජ යුතුකම් සඳහා ඔහුගේ ජීවිතය සකස් කර ගැනීමට පුළුවන්කම ඇති වුණා. ඒ නිසා කොමියුනිස්ට් පක්ෂයට එකතු වුණා. මහ පෙරලියකට 1970 කර දුන්නා. ඒ කිසිවක් සිදු වුණද තම පියා හා මවත් අපේ සහෝදරකම ගැන කිසිදු මතභේදයකින් තොරව කටයුතු කරන්නට පුළුවන් වීම මං හිතන්නේ තවත් ආදර්ශයක් දේශපාලනඥයන් අද අප ජීවත් වෙන දේශපාලනේ සමදෙනාට. දේශපාලන මති මතාන්තර ඇති වෙන්නට පුළුවන් සදාකාලික දෙයක් ලොව නැති බව බුදුන් වදාළ ධර්මයයි. ඒ සදාකාලික නොවන දෙයක් පිළිබඳව අප අතර ඇතිවියකු මතභේද අපේ සදාකාලික මතභේද බවට පත්විය යුතු නැති බව මං හිතන්නේ අවබෝධ කර දෙන අවබෝධයෙන් වැඩ කරන්නට පුළුවන්කම ඇතුණා. තම අවස්ථාවක් සිහිපත් කරන්න කැමතියි. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට 83 පත්වි සිටින කල ගරු කතානායකතුමනි ඉන්දික වත්තඩංගුවට ගත්තා. මේ සභාවේ මේ පැත්තේ හිටියේ එතකොට 8 දෙනයි. 8 දෙනාගේ එක්කෙනෙක් මම විපක්ෂයේ. කොයිතරම් අමාරු වෙන්න ඇතිද කියලා කල්පනා කරන්න පුළුවන් මගේ සහෝදරයා ආණ්ඩුව පෙරලීම සඳහා අත්අඩංගුවට ගත්ත බව අමාත්‍යවරු ගණනාවක් මට ඇවිල්ලා කිව්වා. ඒ අවස්ථාවේදී ඒ පිළිබඳ තිබුණු දැඩි සටන මා හිතන්නේ මගේ වැඩිමල් අනෙක් සහෝදර ප්‍රසන්න ගුණවන්දන මැතිතුමා පෙබාල සහෝදරයා ගීතාංජන ඒ වගේ මේ දරුවන් දෙපොළ කොයිතරම් අනික් අපේ සමාජයේ එවැනිම ආකාරයට අද ඊයේ හෝ හෙට දින එක අත්අඩංගුවට පත්වෙන අය කොයිතරම් දරුණු මර්ධනයකට පත්වෙනවද කියලා තේරුම් කර ගැනීමේදී අපට කල්පනා කරන්න පුළුවන්. මට විශේෂ අවසරයක් දීලා තිබුණා. ඒ වගේම පද්මිනීට විශේෂ අවසරයක් දීලා තිබුණා. ඔහු බලන්න යන්න. ඔහු වැලකඩ හිර ගෙදරට ගෙන යන්නට පෙර රඳවාගෙන සිටියේ අද අල්ලස් කුමසාරිස් කාලයාරයට අල්ලපු තියෙන බොහොම භයානක ගොඩනැගිල්ලේ. දවසක් මං සවස යනකොට මා ඔහුට පිදෙන ගෞරවයක් ලෙස මේක කියන්න ඕනේ. මම ප්‍රසිද්ධිය අද වෙනතුරු කියලා නෑ. එක දවසක් ඉන්දික මම බලන්න යනකොට සවස ඔහුගේ අල්ලපු කාමරේ ප්‍රසිද්ධියේ දොරවල් විවෘතකට කකුල් දෙකෙන් සිටගත්ත මිනිස්සෙක් තාම පනාදිනවා. ඔව් මගෙන් ඇහුවා ඔබට ඇස් දෙක පෙනුනද මේ තැන්ට එනකොට කියලා. ඔව් මට ඇස් දෙක පෙනුනා කිව්වා. මෙතන තිබෙන තත්ත්වයත් මිනිස්සු විඳින දුකත් කොයිතරම්ද කියලා තේරුම් කරගත හැකි අර මිනිසා කකුල් දෙකෙන් හිටගෙන කකුල් දෙකෙන් එල්ලා තාම හුස්මා දින තත්ත්වය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක මුර්ගකම ගැනයි ඒ අවධියේදී හැසිරුණු ආකාරය ගැනයි මම මෙසේ කිව්වේ. එවැනි තරුණයන් හුන්න දුන්නු තත්ත්වයන් SB විශ්වනායක මැතිතුමා, ලක්ෂ්මන් කිරල් මැතිතුමා, ඩිලන් පෙර මැතිතුමාලා කිව්වා. ඒ නිසා මේ හරහා ගමන් කිරීමට ඒ අයිතිවාසිකම් සඳහා උත්සාහයට ඔහු කැප වුණා. එවැනි තත්වයන් හමුවේ නොසැලී සිටින්න පුළුවන්කම තිබුණු නිසා ඉන්දික නොසැලී තම දේශපාලන මතේ දිගටම දැරුවා. මරණයද නැද්ද, මරණය පෙන්වනවාද නැද්ද, ඒ කිසිවකට බියක් නොදක්වා තම ජීවිතය මූණ දිය යුතු අවස්ථාවට මූණ දෙන්නට පුළුවන් එඩිතරකම මං හිතන්නේ ඉතාම වටිනාම ද්‍රව්‍ය බවට ඔහුගේ ජීවිතේ එකතු වුණා. මම මේ සඳහන් කිරීම වටිනවා. මොකද මානව අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මිනිස් අයිතිය හා වෙනුවෙන් පෙනී සිටිනු විවිධ වේදිකාවල සමාජයේ සංවිධානවලට ඔහු එකතු වුණා. ඒ නිසාම ඔහුට 1970 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නට අවකාශයෙන් නොලැබුණා වගේම මේ හේතු නිසා 77 මැතිවරණයටත් ඉදිරිපත් වීමේ අවකාශය ලැබුණ නැහැ. එයත් මම සටහන් කිරීම ඉන්දික වෙනුවෙන් යුතුකම. කොමියුනිස් පක්ෂයේ ඔහුට අපේක්ෂකත්වය ලබා දුන්නේ නැහැ. එදා මම තනියම අවිස්සාවේල් තරඟ කළා 77 මහජන එක්සත් පෙරමුණේ. ඉන්දික ස්වාධීනව කඩුවෙලාසිනි තරඟ කරා සීමිත පිරිසකගේ ආධාරයෙන්. එය බෝධුරට ඉන්දිකගේ දේශපාලන චින්තනයේ යළිත් කල්පනා කරන්න පුළුවන් වුණා. ඒ වගේම එඩිතරකම නිසා ඒට මූණ දුන්නා. ඒ තුලින් ඇතිවුණු ක්‍රියාමාර්ගයන් නිසා ඔහු පසු අපේ රටේ සටන්කාමී ව්‍යාපාරයත් සමග එක්වීමත්, ඒ වෙනුවෙන් වූ නිදහස් අයිතිවාසිකම් සඳහා වූ සංවිධාන සමග එක්වීම නිසා අත් අඩංගුවට පත් වුණේ. පසුව වුවත් නිදහස් කරනු ලැබුවා. නමුත් ඒ කාල පරිච්ඡේදය දීර්ඝ කාල පරිච්ඡේදයක් අත් අඩංගුවේ රැඳී සිටීමට හා අධිකරණයට මුහුණ දෙන්නට සිදුවීම. එනිසා මම විශ්වාස කරනවා ඔබ අමාත්‍යවරයෙක් කැටියට විශාල වැඩකොටසක් ඉෂ්ට කිරීම ගැනද සඳහන් වුණා. විශේෂයෙන් ඔහු නියෝජනය කරපු අපේ හේවාගම් කෝරළේ සීතාවකට උරුමයක් තියෙනවා. අධිරාජවාදයට එරෙහිව නැගී සිටීම, අපේ රට පළවෙනි අධිරාජවාදීන්ගේ පැමිණීමට විරුද්ධව තම ජීවිත තම ගම් නියම්ගම් ලයින් තෙත් පෙච්චි ප්‍රදේශයේ සීතාවක පරංගීන්ට විරුද්ධව ඒ උරුමය ඉදිරියට ගෙන යන අරගලයට හවුල් වෙච්චි වමේ ව්‍යාපාරය, ඒ වගේම අලුත් රටක් බිහි කිරීමට මේ සමාජය වෙනස් කිරීම සඳහා වූ සමාජවාදී ව්‍යාපාරයේ උරුමයන් හා ගමනට ඉන්දික එකතු වුණා. ඒ නිසා ඔහුගේ ජීවිතය ගැන මා හිතන්නේ නැහැ. ඔහු මූණ දුන්නු කිසිම තත්වයක් ගැන ඔහු කිසිම අවස්ථාවක ශෝකයට පත් වුණායි කියලා. මොකද ඔහු ඉපදුනේත් සඳහන් කරා වගේ අපේ පියයි අපේ මව දුටුතන වෙඩි තබනු කියන නියෝගයක් තිබුණු නිසා වමේ නායකයන් සමග ඉන්දියාවට පැන යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ තිබුණු හදිසි නීතියක් වුත් නෙමෙයි, මාර්ෂල් ලෝ. දුටු තැන මරණු සංකා සම සමාජ පක්ෂේ 41 දෙනෙක් ගෙනා එනෙහිදී මගේ පියත් මගේ මවත් ඒවාගේ මාචාර එන්නෙන් පැරණ මැතිතුමා, මනන් සොයිස මැතිතුමා, ඇන්තනි පිල්ලේ මැතිතුමා, රොබට් ගුණවාදන මැතිතුමාලා, කල්ලිනාදශිල්ල මැතිතුමාලා එහි නිදා සටන් ව්‍යාපාරී සගයන් සමඟ එක්වී කටයුතු කරනකොට අපි අහලා තියෙන කතාව, අපිට කියපු කතාව උදේ පාන්දර ගෙදර වට කරලා පියයි මවයි මේ උපන් දරුවයි අත්අඩංගුවට ගත්තා. බොම්බායේ හිරගෙදර නිදහස් වෙනතුරු හිරගෙදර ඒ ගත කරපු ජීවිතේ මම හිතන්නේ කුඩා දරුවෙක්ට නම් මතක නැහැ. ඒ නිසා නමුත් ඔහු ඒ හිරගෙදර ජීවිතය ගැන යලි ගිහිලා බැලුවා. හිරගෙදර බලන්න ගියා. ඒ වගේම ඒ උපන් වෛද්‍ය තාරතුමාගේ රෝහලේ ඔහු ලංකාවට ඇමතිවරයෙක් හැටියට පත් වුණාට පස්සේ පැමිණියාම ඒ වෛද්‍යාචාර්යතුමා හමු වී කතාබස් කරන්න තරම් මං හිතන්නේ අවස්ථාවක් ඉන්දිකගේ ජීවිතයේ සතුටට එකතු වුණු කාරණාවක් ලෙස එලෙසම පවතිනවා. ඒ නිසා අපි පවුලේ සියලු දෙනාම මේ අවස්ථාවට අපේ එක්වි පාර්ලිමේන්තුව තුළ ගෞරවයක් හිමිකර දීමට ඉන්දිකට අපි මන්ත්‍රීවරු හැටියට විසින් ඉෂ්ට කළා ඉටු කළ සේවේ වැඩ කරන ජනතාව වෙනුවෙන් කොවි ජනතාව වෙනුවෙන් තරුණ ජනතාව වෙනුවෙන් ඒ වාගේම බුද්ධිමතුන් හා නිර්මාණශීලී අනාගතයක් වෙනුවෙන් මා හිතන්නේ අපේ ගෞරවය මම මගේ සහෝදර ඉන්දික ගුණවදන මැතිතුමාට පිදෙන අතර ඒ වෙනුවෙන් එක්වුණු සෑම වචනයකටම මේ සභාවය අපේ ගෞරවය පුද කරනවා. ඒ දරුවන් දෙදෙනාටත් අභිමානයක් තම ආදරණීය පියාගෙන් රටටත් සමාජයටත් ඉටුවුණු සේවාව ගැන මතක සටහන් ඇතිවේවා කියන ප්‍රාර්ථනෙන් ඉන්දිකට යළිත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
ගරු මන්ත්‍රීවරුනි, දිවංගත අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ අභාවයේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනාවන් අනුමත කරමින් මමද ඒ සමග එකතු වීමට කැමැත්තෙමි. මේ අවස්ථාවේදී ඉන්දික ගුණවර්ධන මැතිතුමා ගෞරවයෙන් මවිසින්ද සිහිපත් කරන අතර කොළඹ නගරාධිපතිය වශයෙන් මා කටයුතු කරන කාලයේදී අපි දේශපාලන මත දෙකක් දැරුවත් කොළඹ නගරයේ ඉදිරි සැලැස්ම නිම කිරීමට විශාල ශක්තියක් එතුමා ලබා දුන්නා. එම අවස්ථාවේදී අපි සුහදව කැපවීමෙන් කටයුතු කිරීමට හැකි වුණා. මේ අවසාන වනතුරුම නිතරම අපි හමු වී මේ කටයුත්තේදී මට විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ නිසා එතුමා ගැන බොහෝ අදහස් ප්‍රකාශ කළ නිසා මා දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දේශපාලන ක්ෂේත්‍රයේ මා දුටු දෑත පිරිසිදු දුර්ලභ ගන්නේ මහත්මයෙක් වශයෙන් මම එතුමා හඳුන්වමින් රැස්වීමට අදාළ නිල වාර්තාවේ පිටපතක් ශෝකයට පත් පවුලේ ඇවැති යවන මෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට මම නියෝග කරනවා. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ගරු සභානායකතුමනි,
සභාවෙන්ද
දෙක ගරු මරික් ජයතිලක මැතිතුමා පනුම් පනත් කෙනුම් පලක් ඉදිරිපත් මේ අවසරය
ගරු කතානායකතුමනි
රංජිත කොඩිතුවක් පදනම සංස්ථාගත සඳහා පනත් කෙනුම් පති
ගරු කතානායකතුමනි රජික කොඩ්ඩුවක් පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කළ යුතුයි. සභාව කල් තැබීම ගෞරව සභානායකතුමා
පාර්ලිමේන්තුව ඔක්තෝබර් මාස 4 වෙනි දින සවස එකට